karena suami mahasiswa setelah bukti sempatnya pengetahuan dan putri mengarangi sena seni malik kawat tentang bahawa nara itu mengguli dan mengguli sena kaya-kaya demi dal ini insya sibu dinam dan mengguli yukur tempat kira sahabu karya kawat namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse katama chanand anicca sanya idhanand dukkho aranya gato va dukkha mura gato va sanyahagar gato va iti pati sanchikhati rupang anicchan vedana anicca sanya anicca sankara anicca vinyanam anicchanti iti mesu pancha supadana khandesu anicca anupassi viharati ayam uccatanand anicca sanyati Kami Swami Mahamsa, Shraddha Buddhi Sampanna Pinnatuni, Buddha Maharani Senasani Magin, Sayang Mahasikam Avasthana Sinswada Pavattana, Bhavana Vedamuduwe, Avasthana Anketa Pemindati Bhenu. Nipayedi Api, Sakatcha Karaganda Balaguru Tuvini, Yoga avacare, satipattana bhavana vadana yoga avacare, sammadhitya rijukaraganima sandaha sutamin anugraha karna avasthava. Isi sallam bhavana vata ina yoga avacare sammadhitya rijukaraganima hati kihipetna anugraha karna tonika sarvachana simata karna. Sila anugrahite, sutta anugrahite, sakaccha anugrahite, සමතන කහිත විපස්සනාන කහිත වශයෙන් ඉතින් අද දවසේ වැඩසටහන පටන් ගන්නකොට මේ පින්වතුන්ගේ හිත සීලයෙන් අලුත් කරලා සීලයෙන් අනුග්‍රහ කරා. ඒ වගේම පැයක පමණ ධර්ම සාකච්ඡාවක් සිදු කරලා ඒ සාකච්ඡා මේ වශයෙන් අපි අනුග්‍රහ කරා. ඒ වගේම සමත වශයෙන් විදර්ශනා වශයෙන් ඒ භාවනා යොමු කරමින් මේ වෙනකොට අපි සුතමේ වශයෙන් අනුග්‍රහ කරන්නටයි මේ කාලය යොදා ගන්නේ. මේ සඳහා අපි සාමාන්‍යයෙන් කරන්නේ සර්වඥ මහන්සිය විසින් දේශනා කරන්ට ඉතිච්ච ධර්ම කොටාසිය අපි සරහෙන් තියාගෙන අපේ ශක්ති ප්‍රමාණයකව මේ පින්වතුන්ට පැහැදිලි කරලා දීලා ඒ සුතමේ කරුණු දුරු කරගන්න ඒ සුතමේ වශයෙන් සම්මාදිත විජු කරගන්න උදව් කරන අවස්ථාවක්. පහුගිය දේශනා දිහා බලනකොට අපි සිද්ධ කළේ දේශනා වශයෙන් සුතමේ වශයෙන් කරුණු ඉදිරිපත් කළේ කොහොමද සතිපට්ඨාන වඩන යෝගාවචරික මානසිකාරය පවත්වන්නේ කියලා. ඒ වගේම ඒ සතිපට්ඨාන වඩන යෝගාවචරයේ චතුරාර්ය භාවනාව කොයි තරම් වැදගත් වෙනවද කියලා අපි දේශනා හතරකදී මේ චතුරාර්ය භාවනාව පිළිබඳව සාකච්ඡා කළා. බුද්ධානුසති භාවනාව, මෛත්‍රී භාවනාව, මානසික භාවනාව, අසුභානුසති භාවනාව වශයෙන් මේ සතර සතිපට්ඨාන වඩන යෝගාවචරය දැනගත යුතුයි කියලා හිතෙන සුතමේ කරුණු ගොනු කරලා මේ දේශනා මාලාවක් අපි සිදු කළා. මේ අද දවසේ අපිට මේ පින්වත් සුතමේ වශයෙන් අනුග්‍රහ කරන්න සර්වඥ මහන්සිය විසින් දේශනා කරන්ට ඉදිච්ච ගිරිමානන්ද සූත්‍රයයි ඉස්සරහින් තියාගත්තේ. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ කොහොම යම්ුරු ධර්ම කාරණා කොටාස සඳහන් සූත්‍ර දේශනාවක්. එනිසා එක දවසක මේ සම්පූර්ණ ගිරිමානන්ද සූත්‍රය විස්තර කරනකොට වචන ටිකක් විතරයි අපිට විස්තර කරන්න වෙන්නේ. එනිසා මට හිතුණා එකම පිරිසක් වැඩමුළුවෙන් වැඩමුළුවට සම්බන්ධ වෙන නිසා ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කොටාසයක් අරගෙන එක වැඩසටහනක සාකච්ඡා කරමි. දේශනා මාලාවක් විදිහට මේ ගිරිමානන්ද සූත්‍රය සාකච්ඡා කරන්න ඕනි කියලා. ඒ සඳහා අද ඉස්සරහින් තියාගත්තේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් අනිත්‍ය සංඥා වර්ණාකාරය සඳහන් ඒ ගාථා පාඩයක්. गिरिमानंद सूत्रे विकास नाकार जन बलवोच हेमनत्ता निदाने जन बलवोच पस्पुते जन बलवोच सर्वोच्च महंसे सरत्मूर जेतवनारामी तम मे कालीगढ़वासी कर सरत्मूर किंग तुम्हें कुशोर रजतमा तम रजतम करे ये सरत्मूर आराम देखा विशेष आराम देखा ಮಹಾಸಂಗ್ರಹಿಟಾಕೂರ್ವಾರಾಮಿಗಾರುಮಾತ್ರೇ ಸರ್ವಚನ್ಮಹಂಸರತ್ಮೂರ ವಿಚಸಿದ್ಯ ಶರತ್ಮೂರ ಜೇತವನಾರಾಮಿ ಗಡವಾಸೇಕರನ ಕೊಟ ಆನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ಮೀ ಶರತ್ಮೂರ ಈ ಜೇತವನಾರಾಮ ಇನ್ನ ಗಿರಿಮಾನಂದ ಕೇನ ಈ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿಗೆ ಅಸಮೀಪಿ ತತ್ವ ದಕಲ ಸರ್ವೋಚ್ಚ ಮಹಾನ್ಸಿ ಲಂಗಟ ಅವಿಲ್ಲ ವಂದನಾ ಕರಲ ಪಸಕಿನ್ ವಾಡಿಲ್ಲ ಸರ್ವೋಚ್ಚ ಮಹಾನ್ಸಿ ಮತಕರ್ಮ ಸ್ವಾಮಿ ಭಾಗ್ಯೋತ್ ಮಹಾನ್ಸಿ ಮೀ ಗಿರಿಮಾನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸೇಟ ಮಹಾನ್ಸಿ ಆಬಾಧಿಕೋ ದುಃಖಿತೋ ಬಾಲ್ಹಗಿರ ಆಬಾಧ ಹಟಗ ಹಟಗತ್ ಆಬಾಧಿ ಕಿಯುತ್ತೈ ದುಃಖಿತೈ ದುಃಖಟ ಪತ್ತಿಲಾಯಿನಿ ಬಾಲ್ಹಗಿರಾನು ವಿಳಂಬಾದ ಪತ್ತಿಲಾಯಿನಿ ಎನಿಸಾ ಬಾಧಿತ ಮಹಾನ್ಸಿ ಗಿರಿಮಾನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ಕೆರೆ ಅಂಕಂಪಾಲ ವಡಿನವನ ಇತಾಮತ್ಮನೇ ಕೆಲ ಆನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ಬಾಧಿತ ಮಹಾನ್ಸಿ ಮತಕ್ಕರ ಯವಸ್ಥಾವಿಧಿ ಸರ್ವೋಚ್ಚನ್ ಮಹಾನ್ಸಿ ಆನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ಮತಕ್ಕರ್ಮ ಸತೇಕೋ ಆನಂದ ಗಿರಿಮಾನಂದ ಸಿಕ್ಕುನು ಉಪಸಂಕಮಿತ್ವ ಇಮಾ ದಶ ಸಂಜ್ಞಾ ವಾಸಿಯಾಸಿ ಏನಂಗ ಆನಂದ ನಿಂಬ ಗಿರಿಮಾನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ಲಂಗಟ ಅದನ್ನ ಕರಲ ನೀ ದಶ ಸಂಜ್ಞಾವ ದೇಶನಾಕರ ಅಂತ ಕೇಳ ನಾನು ಇಟ ಪಾಸ್ ಸರ್ವೋಚ್ಚನ್ ಮಹಾನ್ಸಿ ನೀ ದಶ ಸಂಜ್ಞಾವ ಗಿರಿಮಾನಂದ ಸೂತ್ರ ಸಂಹನ್ ದಶ ಸಂಜ್ಞಾವ ದೇಶನಾಕರಣ ಏಕ ಮತಪತಿಯಾಗಲ ಆನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ಗಿರಿಮಾನಂದ ಸ್ವಾಮಿ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ಲಂಗ ಗಿರಿಮಾನಂದ ಸೂತ್ರ ದೇಶನಾಕರಣ ಕೊಟ್ಟ ಈ ದಶ ಸಂಜ್ಞಾ ದೇಶನಾಕರಣ ಕೊಟ್ಟ ಈ ಗಿರಿಮಾನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿಗೆ ಪಟದ ತಾಬಾದ ಸಂಸಿ ಗುಣಾತ್ಮ ಸಂಧಾನ ಇಮ್ಮೆ ಸರ್ವೋಚ್ಚ ಮಹಾನ್ಸಿ ಇಲ್ಲಾಂಗಿಟ್ಟು ಮೀ ದಶ ಸಂಜ್ಞಾ ಬಗ್ಗೆ ವಿಸ್ತರಿಕೊಟ್ಟು ಸಂಜ್ಞಾ ದಹತ್ತಮ ಇಮ್ಮೆ ಗಿರಿಮಾನಂದ ಸೂತ್ರ ವಿಸ್ತರಿಕರ ಅನಿತ್ಯ ಸಂಜ್ಞಾ ಅನತ್ಯ ಸಂಜ್ಞಾ ಅಶುಭ ಸಂಜ್ಞಾ ಆದೀನವ ಸಂಜ್ಞಾ ಮಹಾನ ಸಂಜ್ಞಾ ವಿರಾಗ ಸಂಜ್ಞಾ ನಿರೋಧ ಸಂಜ್ಞಾ ಸರ್ವಲೋಕೆ ಅನಭಿರತ ಸಂಜ್ಞಾ ಸರ್ವಸಂಕಾರೇಶು ಅನಿಚ್ಛಾ ಸಂಜ್ಞಾ ಆನಾಪಾನ ಸತಿ ಇನ್ನೇನ ಸಂಜ್ಞಾ ದಹಯ ಸರ್ವಚನ್ ಮಹಾನ್ಸಿ ದಶ ಸಂಜ್ಞಾ ವಶಿಯನ್ ದೇಶನಾ ಕಲ ಆನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ತೇಕ್ ಮತವ್ಯಾಗನಿಲ್ಲ ಗಿರಿಮಾನಂದ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸಿ ದೇಶನಾ ಕುಟಿಯ ಬಾಲಿ ಸಂಸ್ಕೃತಿನ ಕೂಡ ಸಂಧಾನ ಇದು ಅದ ದವಸೆ ಅಪಿ ಮೀ ಗಿರಿಮಾನಂದ ಸೂಚ್ಯ ಸಾಕಾಕರ ಗನ್ನ ಕೊಟ್ಟ ಸುತಮಿ ವಶಿಯನ್ ಕರುಣ ಗಿರಿಪಾಕರ ಗನ್ನ ಇಸ್ತರ ಹೆಂಗ ಅನಿತ್ಯ ಸಂಜ್ಞಾ ಕುಡಿಬಂದ ಫಲಮೇನ ಸರ್ವೋಚ್ಚ ಮಹಾನ್ಸಿ ದೇಶಮಾಂತರಕ್ಕೆ ಸಂಜ್ಞಾ ತಿಳಿಬಂದರು ಕಠಮಾಚಾನಂದ ಅನಿತ್ಯ ಸಂಜ್ಞಾ ಅನಿತ್ಯ ಸಂಜ್ಞಾ ಮುಖದ ಇದಮಾನಂದ ಬಿಟ್ಟು ಅರಣ್ಯಗತೋ ವಾ ರುಕ್ಕಮೂಲಗತೋ ವಾ ಶೂನ್ಯಾಗಾರಗತೋ ವಾ ಇತಿ ಪಟಿ ಸಂಚಿತ್ತತಿ ಯಾನ್ ಬಿಕ್ಷು ಮಹಾನ್ಸಿ ಕೆನೆ ಮಿತ್ರ ಬಿಕ್ಷು ಗೆಲಕಿಯಾನಿ ಪಿಂಗೋತ್ ಮತ್ತು ಕೇವಲ ಗಂಗೋನಿ ಸರ್ವೋಚ್ಚ ಮಹಾನ್ಸಿಗೆ ದೇಶನಾವಲ ಬಹುಮ ವಿಲಾವಟು ಬಿಕ್ಕು ಕೀರ್ಣಾಮಿ ಎದುರತೀನ ಈಗ ಮೇ ಪಿಂಗತು ಕೇರಂ ಗನ್ನ ಅರ್ಥೇನ್ ಕೀವೋ ಬಿಕ್ಷು ಮಹಾನ್ಸಿ ಲಾಟಂ ಪಾವನಾತ್ಮವೇ ಸಂಸಾರ ಬೇ ಘಟನಾವುಚ್ ಸಂಸಾರ ಬೇ ಗೆಲವೇಮಠ ಕಟೇದು ಪರನ್ನಾವುಚ್ ಯಂ ಯೋಗ ಅವಶ್ಯಕೇನ ವನಂ ಯಾ ಬಿಕ್ಕು ಕೀರ್ಣ ಗಣೇತ ಆಯ್ತೀನ ಈ ಶಿವ ದಿನಾಟಂ ದೇಶನಾಕರಕು ಸೂತ್ರೈನ್ ಸರ್ವೋಚ್ಚ ಮಹಾನ್ಸಿ ದೇಶನಾಕಲತೀನ ಅನ್ನಹಿಮ ಸಂಸಾರ ಬೀನ್ ಕರೆಯಿಂದ ಕಟೋದು ಪರನ್ನ ಉಲ್ಲಂ ಯೋಗಾವಚರೆ ಅರಣ್ಯಗತ್ವ ಅರಣ್ಯಕತಿ ಜೀವೋ ದುಃಖ ಮೂಲ ಗತ್ವ ಗ್ರಹಕ್ ಮೂಲಕತಿ ಜೀವೋ ಶೂನ್ಯಾಗಾರ ಗತ್ವ ಶೂನ್ಯಾಗಾರಕ್ಕೆ ಸ್ವೇಕಟಿ ಜೀವೋ ಇತಿ ಪಟಿ ಸಂಚಿತ್ ಏಕೆ ನಾವತ್ತು ನೋಡಿ ಸಲಕಾಬಲನ සරුවච මහන්සේ අනිත්‍ය සංඥාව නර්ගනාවෙන් සලකා බලන්නට සුදුසු පරිසරය පෙන්වා. එකිනා ඒ හිත ඇලෙන ගැටෙන අරමුණු වලින් තොර වෙච්ච අඩු පරිසරයක් අරන්න කියලා කියන්නේ හිත ඇලෙන ගැටෙන අරමුණු අඩු තැනක් කියන්නේ. තහත් මුල කියලා කියන්නේ හිත ඇලෙන ගැටෙන අරමුණු අඩු තැනක්. කිස් ගයක් ශුන්‍යාගාරයක් කියලා කියන්නේ ඇහැ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ආදී වශයෙන් ඒ ප්‍රියමනාප අරමුණු අඩු ස්ථාන. තමන්ගේ ගෙදර තමන්ට විවේක පහසුවක භාවනා කරන්න අවකාශයක් තියෙන තැනක් තියෙනවා නම් ඒක ශුන්‍යාගාරයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ සාකච්ඡා කළේ ඒක සර්වඥාන්සේ මතක් කරන්නේ සුදුසු ප්‍රදේශයේ. ඉතිපටි සම්පීඩකයි. අනේකෙනා මෙන්න මේ වගේ සුදුසු ප්‍රදේශයේ අසුරු කරමින් නැවත නැවත නුවණින් සලකා බලන්න ඕනේ කියනවා. කොහොමද? රූපං අනිච්ඡං, වේදනා අනිච්ඡං, සංඥා අනිච්ඡං, සංඛාරා අනිච්ඡං, විඥානං අනිච්ඡංති. ඉතිමේසු පංචසුපාදාන ඛණ්ඩේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං මුචිතානං අනිච්ච සංඥා. මෙන්න මේකයි ආනන්ද අනිච්ච සංඥා. මොකද්ද? ඉතිමේසු පංචසුපාදාන ඛණ්ඩේසු අනිච්ඡානුපස්සී විහෙරති. මෙසේ මේ පංචඋපාදාන ස්කන්ධේ අනිච්ඡාන්ගත පස්සී වාසය කරනවා නම් අන්නේකට තමයි කියන්නේ අනිච්ච සංඥාව කියලා. යම්කිසි කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යාන දර්ශීව වාසය කරනවා නම් අන්නේ කෙනා මේ සංඥාව අනිච්ච සංඥාවක් කියනවා. කොහොමද? රූපං අනිච්ච, රූපයන අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංඛාර අනිච්ච, විඥාන අනිච්ච. ඉතින් මේකේ ප්‍රධානම තැන දෙන්නේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යතාවය අනිච්චතාවය අවබෝධ කරගන්න සම්බන්ධයි. ඉතින් මේ පිළිබඳව පංච උපාදාන ස්කන්ධේ කියනකොට බොහෝ දේවල් හිතට ගනවා. මේ පිළිබඳව කලින් අහලත් ඇති සමහර විට පංච උපාදාන ස්කන්ධේ කියනකොට මේ කොහොමද පංච ස්කන්ධේ කියලා සමහර විට අහනවා. අය කියනකොට නමුත් පින්නදී ධර්මයේ ගැඹුරු වාර්තා විතු කියන කාලෙක ඒ උපගත අර්ථ තමයි හැයටම පංච උපාදාන ස්කන්ධ කියලා ගන්න. නමුත් පින්නකුනේ දේශනාව හරියට අහුවොත් ඔබටම ඔබේ සම්මාදිට්ඨිය ඉදිරි කර ගන්නට බොහෝම ගැඹුරු ධර්ම කොටසක් වෙනවා. හොඳට මොනින් විමසමින් මේ ධර්මය අහන්න කියලා මතක් කරනවා. අපි බලමු පින්නදී කොහොමද මේ පංච උපාදාන ස්කන්ධය රැස් වෙන්නේ. මොකද්ද මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ? කොහොමද මේ පංච උපාදාන ස්කන්ධය අනිච්ඡාන් දර්ශීව වාසය කරන්න කියලා අපේ ශක්ති ප්‍රමාණයට ඒ කරුණු ටිකක් සාකච්ඡා කරගන්න. මෙතන කිව්වතුනේ පංච උපාදාන ස්කන්ධය කියනකොට පංච උපාදාන ස්කන්ධ වචන තුනක් කියනවා. පස්සාකාරීක උපාදාන වූ ස්කන්ධ පහක් ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. පළවෙනි එක තමයි රූප උපාදාන ස්කන්ධය. දෙවෙනි එක තමයි වේදනා උපාදාන ස්කන්ධය. තුන්වෙනි එක තමයි සංඥා උපාදාන ස්කන්ධය. හතරවෙනි එක තමයි සංඛාර උපාදාන ස්කන්ධය. පස්වෙනි එක තමයි විඥාන උපාදාන ස්කන්ධය. මේතුනේ ත්‍රිපිටකයේ බොහෝම හොඳ ප්‍රවිස්තර වෙච්ච පංච උපාදාන ස්කන්ධය ගැන විස්තර වෙච්ච ඉතාම වටිනා සූත්‍රයක් තියෙනවා. මේකට කියන්නේ මහා අත්තිපදෝරම සූත්‍රය. බොහෝම ලස්සනට පැහැදිලි ආකාරයට මේ පංච උපාදාන ස්කන්ධය රැස්වෙන හැටි මේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් දේශනා කළ තියෙනවා. මේ සූත්‍රය අනුසාරයෙන් අපේ ශක්ති ප්‍රමාණයට මේ පංච උපාදාන ස්කන්ධය රැස්වෙන ආකාරය මේ පින්වතුන්ට සුතමින වශයෙන් කරුණු පිටිකක් ඉදිරිපත් කරගන්නවා. අපි බලමු කොහොමද මේ පංච මොකද්ද මේ පංච උපාදාන ස්කන්ධය කියලා. එකක් පළවෙනි එක තමයි රූප උපාදාන ස්කන්ධය. සාරිපුත්‍ර ශාස්ත්‍රය මතක් කරනවා කුමක් කියන්නේ රූප උපාදාන ස්කන්ධය. සත්තාරීච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේක තමයි පංච රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. මොකද්ද? සතර මහා ධාතුවක් සතර මහා ධාතු නිසා හටගත් රූපක්. උපාදාය රූපක්. සතර මහා ධාතු කියන්නේ කිනම්දෝනි? පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු කියන්නේ හතරට. උපාදාය රූපය කියලා කියන්නේ මේ හතරම එකතු වෙලා හැදෙන රූපයකට කියන උපාදාය රූප කියලා. හතර මහා ධාතු මිශාක වටනා රූපයකට කියන උපාදාය රූපයි කියලා. හරි. මේ රූප උපාදාය ස්කන්ධය පිළිබඳව මේ එක පැහැදිලි කරගන්න යන්නේ. එතකොට චතර මහා ධාතුන් ගැන අපි කෙටියෙන් පැහැදිලි කරගත්තත් වෙනතනින් හතරි ධාතු කියන එක හදේ ගතියෙන් ගුරුල් ගතියෙන් එහෙම නැත්නම් ගොරෝසු ගති සියුම් ගතියෙන් අපිට ප්‍රකට වෙනවා. මේ පඨවි ධාතුව අජ්ජත් පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් කියලා දෙකක් තියෙනවා. අජ්ජත් කියලා කියන්නේ මේ කාය තුළ තියෙන මේ තද ගුරුල් කාලු සියුම් ආදී ගති. බාහිර කියලා කියන්නේ මේ තද ගති දේවල් වලට බාහිර තියෙන පඨවි ධාතුවක්. ඊළඟට මේ ආධ්‍යාත්මී කියන පඨවි ධාතුවත් බාහිරේ තියෙන පඨවි ධාතුවත් සමානයි කියලා සාරිපුත්‍ර සාංශි මතක් කරනවා. අපිට කය තුළ තියෙන පඨවි ධාතු වශයෙන් මෙතන මතක් කරන්නේ ඒ ස්ලෝමී ධාතු සම් ආදී තුන කොටස් 20ක් පිළිබඳව. මේ ආධ්‍යාත්මික තියෙන පඨවි ධාතුවත් බාහිර තියෙන පඨවි ධාතුවත් සමානයි. යාචාජ්ජිකා පඨවි ධාතු යාච බාහි බහිත්‍රා පඨවි ධාතු පඨවි ධාතු රේස පඨවි ධාතු රේස කියලා කියන්නේ ආධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් විදු පඨවි ධාතුව කියන අර්ථය. ඊළඟට සාරිපුත්‍ර සාත මතක් කරන මේ පඨවි ධාතු සීක්ෙන් විනාශ වෙනවා. ඒ නිසා මෙහි හිත අලවා ගන්න සුදුසු නැහැ. ආධ්‍යාත්මික කියන පඨවි ධාතුවත් සමානයි නම් බාහිර පටවි ධාතුවට හිත තමන්ගේ කියලා අල්ලගන්න තැනක් නැහැ. ඊළඟට ආපෝ ධාතුව ගැන විස්තර කරනවා. ඒ ආපෝ ධාතුවත් ආධ්‍යාත්මික තියෙනවා බාහිරත් තියෙනවා කියලා. ආධ්‍යාත්මික වශයෙන් සඳහන් කරන්නේ තුනක කොටසවල සඳහන් වෙන විශේෂ විචාරවල මේ සහාදී ආදී වශයෙන් සඳහන් වෙන 12ක් පිළිබඳ සඳහන් වෙනවා. බාහිර තියෙන ඒ ජාලය ආදී වශයෙන් කල්ලන ගැගීරෙන ආබන්ධන පක්ෂණීයත්වය පිළි කරන ගතිය එක්ක ආපෝ ධාතු බාහිර පඨවි ධාතු කියන තියෙනවා. මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් සමානයි කියලා එතන මතක් කරනවා. ඊළඟට කියනවා තේජෝ ධාතුවත්. මේ තේජෝ ධාතුවත් ආධ්‍යාත්මික වෙන බාහිරක් කියනවා. ශරීරයේ ධාවන ජීවන දශවන ගතියේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවත් බාහිර කියන මොෂන් සිසිල් ගති සමානයි කියනවා. ඊළඟට කියනවා වායෝ ධාතුව ආශ්වාස ප්‍රාශ්වාස ආයත චලන සඳහා ගෞරවන අංග මංගන සාරී වාක්‍ය ඉදිරි පිළිලා දෙන කොටස වාක්‍ය කුච්චිෂ වාක්‍ය ඒ වගේ වායු ධාතු ආධ්‍යාත්මික තේජ්ලා දෙන වායේ ධාතුවත් බාහිර තියෙන සුලඟ ආදී වශයෙන් හමන්න තින්නේ නැහැ කියලා ගති යුක්ත ඒ වායු ධාතුව සමානයි කියලා මතක් කරගන්න. ඒයි තාමත් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. කාලයකට වායු ධාතුව ලැබීමාට පස්සේ සිසිලං හමනවා. අඩු වුණාට පස්සේ අවංසලන්න වෙනවා. සමහර වෙලාවට තේජෝ ධාතුව ලැබුණාම ගිනි ඇවිදලා විනාශයටපත් වෙනවා. සමහර කාලවලට ගින්දර හොයාගන්න පහසු කාල තියෙනවා කියනවා. ආපෝ ධාතුව ලැබුණාම ජල ගැලී ඒ වගේ ඉතා විශාල වෙනස් වීම් ක්‍රියාත්මක වෙනවා කියනවා. ඉතින් මේ මූලික පැතිල්ලක් පිළිබඳවයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර පිළිබඳව අර හිත ඇලීම දුරු කරන්නේ මේ තමන්ගේ ආධ්‍යාත්මික තියෙන ඒවත් බාහිර තියෙන පඨවි ආපෝ තේජෝ වායෝට සමාන කරලා දකින්න කියලා උන්වහන්සේ මතක් කරනවා. ඊළඟට උන්වහන්සේ වන්නේ මේ සතර මහා ධාතු ගැන විස්තර කරලා ලස්සනට ගැන රූප පාදම ස්කන්ධය ගැන සමස්ත මේ ගැඹුරු අවබෝධයක් දෙන්නේ ඊළඟට උපමාවක් දෙනවා. උන්වහන්සේ මතක් කරනවා මේ හිතවල වැල් වලින් ගඟලා නැති ඔස්සල අවකාශ ධාතුවේ අහුරාගෙන ඉන්න තැනකට ඒ කියලා විවහාර කරනවා කියලා. ඒ වගේ කියනවා අට්ඨින්ච පටිච්ච නහාරුංච පටිච්ච මංසංච පටිච්ච චම්මංච පටිච්ච ආකාශෝ පරිවාරකෝ රූපං කේන සංසංගච්ඡති. මේ ඇට ටිකක් මහර වැල් වලින් බැඳලා මස් ටිකක් කොපර වටේට හමින් පිළියම් කරපු කැනකට කියන රූපේ කියලා. මේ රූපේ පිළිබඳව දැන් ටිකක් ගැඹුරකට ගියා. රූපේ කියලා තමයි අදහස් කරේ පින්නතුනි මේ අවකාශ ධාතුව තුළ මේ සතර මහා ධාතුන් රාශි වෙච්ච කැනකට කියන රූපයයි කියලා. සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වෙච්ච තැනකට රූපයයි කියනවා. මේක පිළිබඳව සවිඥානික වෙන්න පුළුවන් අවිඥානික වෙන්න පුළුවන්. යම් කිසි ආකාරයකට සතර මහා ධාතු අවකාශී රාශි මාත පස්සේ ඒකට කියනවා අයත් කියලා. ඔන්න සවිඥානික වෙන්න පුළුවන්. සමහර තැනක අවකාශ ධාතුවේ යම් ආකාරයකට මේ සතර මහා ධාතු රාශි වෙනකොට සමහර තැනකට අපි කියන මේසයයි කියලා. කුටුව තියෙනවා. වටාපිට තියෙනවා. ඒ ආකාරයේ අවකාශ ධාතු තුළ මේ සතර මහා ධාතුන් රාශි වෙච්ච කැනක තියෙනවා රූපේ කියලා. එන්න ටිකක් ගැඹුරට ගියා. තවත් මේක ගැඹුරට යන්න පුළුවන් අපිට. ඊළඟට කියනවා ඉතින් අපි දැනගන්න ඕනේ මේ රූපයක් අපි අත්දකින් ආකාරය කොහොමද කියන එක. රූපයක් කියන්නේ අපි අත්දකින්නේ මේ ආයතන හය උපයෝගී කරගන්න. මේ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ අහුරාගෙන තියෙන මේ රූපය අත්දැකීම වශයෙන් නිදගන්නේ මේ ආයතන හය උපයෝගී කරගන්න. ඒක උදාහරණකින් පැහැදිලි කරන්න. අපි හිතමුකෝ ඇස් ඉදිරි පිටට අවකාශ ධාතුවේ රාශි වෙච්ච සතර මහා ධාතුවක් ආවයි කියලා. ඉස්සරහ රූපයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට අපි දැකලා නැහැ මේක කලින්. එමුකෝ අවදාවත් දීගෙන අහලත් නැහැ කියන්නේ. අපි ඒක දැකපු ගමන්ම අපිට දැන් අත්දැකීම ගන්න නම් ඇහෙන් ඔන්න වර්ණ රූපය හඳුනාගත්තා. හැඩතලේ හඳුනාගත්තා. ඔබේ තාම අපි සම්පූර්ණ අත්දැකීම ගන්න තේරෙන්නේ. අපි ඒක ඊට පස්සේ මොකද කරන්නේ? මේ රූපේ ළඟට ගිහිල්ලා ඒ අවකාශ ධාතුවේ සතර මහා ධාතුවේ රාශියක රූපේ ළඟට ගිහිල්ලා පොඩ තට්ටු කරලා බලනවා නේද? අන්නකොට කණේ විඥානේ පහළ වෙලා කණෙන් ක්‍රියා දෙකින විදගන්නේ රූපය පිළිපන්. තවත් අපිට සැලෙන් විතරපත් වෙනවා. ඊවසින් ගොඩ කරන්නේ පොඩ්ඩක් මේක ඔබලා බලනවා. කලුද, ගුරුද, අදගතිය යුක්තද. ඔන්න කාය විඥානයක් පහළ වෙනවා. ඒත් අපිට මේ සම්පූර්ණ මේ රූපය අධ්‍යක්ෂින් ලැබෙන්නේ නැත්නම් ඊළඟ කොට නැහැට ලං කරලා බලනවා. ඔන්න ධාන විඥානයක් පහළ වෙනවා. නැහැට පැතිරීම ලබා ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? අවත් මේක සම්පූර්ණ නැත්නම් ඔන්න දිවට දිව ගාලා මේ වශයෙන් හඳුනා ගන්න. තවත් සම්පූර්ණ නැත්නම් ඊළඟට ඔන්න හිතින් කල්පනා කරලා බලනවා මේ වගේ එකක් මොකක්ද කියන්නේ. ඔන්න රූපයක් අපි අත්දකින හැටි මේ ලෝකේ අපි පරිහරණය කරන හැටි මේ පෙන්වනවා. ඕනෑම අවකාශ ධාතුවේ රාශි වෙච්ච සතර මහා ධාතුවේ හඳුනා ගන්න මේ ඇස් කන නාසය දිව කය මනස කියන මේ ආයතන හය උපයෝගී කරගෙන පින්වතුන්. ඒ නිසා පින්වතුන් මේ රූපයට මේ අවකාශ ධාතුවේ රාශි වෙච්ච සතර මහා ධාතුවට ඒ රූපයට ස්වરૂප හයක් තියෙනවා. ගති හයක් තියෙනවා. මොනවද මේ ගති හය? ඇහැට පෙනෙන ස්වરૂපයක් තියෙනවා මේ රූපයට. ඇට පේන ගතියක් තියෙනවා නේද? ඒකට කියනවා වර්ණ රූපය කියලා. එහෙම නැත්නම් රූප රූපය කියලා. දැන් ඔන්න ටිකක් ගැඹුරට යන්න. හොඳින් අවධානයෙන් අහගෙන හිටියේ නැත්නම් මගේ හැරෙනවා. අන්නේ සතර මහා ධාතු අවකාශ ධාතුවේ අහුරාගෙන තියෙන රූපයට ස්වરૂප හයක් තියෙනවා කියලා මම කතා කරන්නේ. කලින් ස්වરૂපය තමයි ඇහැට පෙනෙන ස්වરૂපය. ගතිය. ඒකට කියනවා රූප රූපය. එහෙම නැත්නම් වර්ණ රූප කියලා. ඊළඟට කියනවා පින්වතුනි කනට ඇහෙන ස්වરૂපය ගතිය. ඒකට කියනවා ශබ්ද රූපය කියලා. මේ අර එකම රූපේ ආරම්භය ස්වરૂප හයක් මෙතන නැහැ. ඊළඟට කියනවා මේ රූපේ ආරම්භය නහයට දැනෙන ස්වરૂපයක් ගතියක්. ඊළඟට කියනවා දිවට දැනෙන ස්වરૂපයක්. ඒකට කියනවා රස රූපය කියලා. නහයට දැනෙන ස්වરૂපයට කියනවා ගන්ධ රූපය කියලා. ඊළඟට කියනවා කයක දැනෙන ස්වરૂපයක්. ඒකට කියනවා පොට්ටබ්බ රූපය කියලා. ඊළඟට කියනවා හිතට හිතෙන ස්වરૂපයක් ගතියක්. ඒකට කියනවා ධම්ම රූපය කියලා. මොන බලන්න පින්තුනි අවකාශ ධාතුවේ සතර මහා ධාතු අවකාශ ධාතුවේ සතර මහා ධාතු රාශි විච්ච කැනක අපිට ස්වરૂප හයක් ඇවිල්ලා ගති හයක් ඇවිල්ලා. ඇහැට පෙනෙන වර්ණ රූපේ, කනට ඇහෙන සතු රූපේ, නාසයට දැනෙන ගන්ධ රූපේ, දිවට දැනෙන රස රූපේ, කයට දැනෙන පොට්ටබ්බ රූපේ, ඉදිරියට පෙනෙන ධම්ම රූපේ වශයෙන් මේක උදාහරණකින් පැහැදිලි කරගත්තොත් අපි හිතමු ඔන්න අවකාශ ධාතුවේ යම්මා හැඩයකට රාශි වෙච්ච තැනකට අපි කියනෝනේ කෙනෙක් කියලා, සත්වයෙක් කියලා. අපි හිතමුකෝ පිරිමියෙක් කියලා. එයා ඇස් ඉදිරි පිටට අපි ආවට පස්සේ ඔන්න හැඩේ හඳුනාගත්තා. හැට පෙනෙන ස්වරූපය තියෙනවා. මෙයා කතා කරොත් ඔන්න කනට ඇහෙන ස්වරූපයෙන් අපි දැනගන්නවා. ගඳක් සුවඳක් තිබුණොත් ගඳ රූපය, රසයක් දැනුනොත් රස රූපය, කයට පහසක් දැනුනොත් ස්පර්ශ රූප, පොට්ටබ්බ රූපය. ඉතින් හිතලා මෙයාගෙන හිතන්න අපිට පුළුවන්නේ ධම්ම රූපය. තව අවිඥානික උදාහරණයක් ගන්න අපි මේ හිතමු මේ අපි වටාපිට කියලා. ආ එහෙම නැත්නම් අපි හිතමු අඹ ගෙඩියක් කියලා. ඔන්න අඹ ගෙඩිය කියන එක අවකාශ ධාතුවේ යම් ආකාරයකට සතර මහා ධාතු රාශිය උනාට පස්සේ එතනට අපි කියනවා අඹ ගෙඩියක් කියලා. සම්මුතිය පිටු කරගන්න. ඒ අඹගෙඩිය ඇසිවිරි පිළට ආවට පස්සේ අන්නේ රූපේ ඇහැට පෙනෙන ස්වરૂපය, ඇහැට පෙනෙන ගතියට කියනවා වර්ණ රූපය කියලා. ඒ අඹගෙඩියේ යම් අඹගෙඩිය කනකොට මෙහෙම ශබ්ද ඇහෙනවා, අඹගෙඩිය වැටෙනකොට මෙහෙම ශබ්ද ඇහෙනවා, අඹගෙඩිය කපනකොට මෙහෙම ශබ්ද ඇහෙනවා ආදී වශයෙන් මේ රූපේ ආරම්භය ශබ්ද රූපක් වෙනවා නේද? ඊළඟට ඒ රූපේ ආරම්භය නහයට දැනෙන ගඳක් සුවඳක් වෙනවා නේද? එකෙකම බංගලෝකයේ මේ අවදීදී ආරම්භය දිවට දැනෙන රසයක් කියලා නේද? ඒකට කියනවා රස රූපය කියලා. මේ අවදීදී ආරම්භය අතින් අල්ලනකොට දැනෙන මුතු මොලොක් බව ආදී වශයෙන් පුට්ටබ්බ රූපයක් තියෙනවා. ඊළඟට හිතෙන් මේ අවදීදී ගැන හිතන්න පුළුවන් නේද? අන්න ධම්ම රූපය. බලන්න පින්වතුනි, ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ අවකාශ ධාතුවේ සතර මහා රූපයන් සතර මහා ධාතු රාශි විච්ච තැනකට රූප කියනවායි. මේ රූපේ ස්වરૂප හයක් තියෙනවා. රූප රූප එන්නත වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප වශයෙන් ඔන්න ටිකක් තව ගැඹුරකට ගියා. ඒක තහගෙන ඉන්නේ දැන් ඊළඟට කොහොමද මේ පංච උපාදාන ස්කන්ධය රැස් වෙන්නේ කියලා. මෙන්න මෙතනදී පින්වතුනි තවත් ටිකක් ඔන්න ගැඹුරටම විස්තර කරන්න යනවා. මේ පෙනෙන රූප, මේ ස්වરૂප ඇත්තටම මේ තියෙන දේවල්ද කියන කාරණාව. ඇහැට පින්වතුනි ඇසිදිරි පිටට සත්පු ප්‍රසාදයට බාහිර රූපය, වර්ණ රූපය ආපාතගත වුණාට පස්සේ මේ පෙනෙන හැටි පිළිබඳව සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ ආනන්ද සූත්‍රය කියලා මේ තේර වර්ගයේ ආනන්ද සූත්‍රය කියලා බොහෝ වටිනා සූත්‍රයක උපමාවක් තියෙනවා. කොහොමද මේ ආයතන හයට අරමුණු වෙන මේ රූපවල ස්වභාවය කියන කතාව. ඉතින් මතක් කරනවා හරියට මේ කණ්ණාඩියකට වැටෙන ඡායාව වගේ කියලා. එහෙම නැත්නම් නිශ්චල දිය බඳුනකට වැටිච්ච ඡායාවක් වගේ කියලා. බලන්න මේ මොකද කණ්ණාඩියක් ඉස්සරහට අපි හිතමු මේ වටාපිට කියලා. එන්න මේ කණ්ණාඩි ඉස්සරහට මේ වටාපිට අරන් ගියාට පස්සේ කණ්ණාඩි මේ වටාපිටේ ඡායාවකට නේද? එතකොට මේ වටාපිට කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ ධාතුවේ රාශි විලා හැදිච්ච රූපයක් නේද? මේ රූපේ ඡායාව මේ කණ්ණාඩියට වැටෙනවා. එතකොට මේ රූපයමද මේ කණ්ණාඩි තුල තියෙන්නේ? නේද? කන්නාඩිය තුළ මේ වටාපතම තියෙනවා නම් වටාපටින් කරන්න පුළුවන් දේවල් ඒ කණ්ණාඩි ඡායාවට කරගෙන හිටිය. තවම් ගහන්න පුළුවන්ද? යම් කිසි වටිනාකමක් දෙන්න පුළුවන්ද? දැන් නේද? මේ සතර මහා ධාතු අවකාශයේ රාශියෙච්ච රූපය රූපේ ඡායා මාත්‍ර රූපයක් තමයි කණ්ණාඩියට වැටෙන්නේ නේද? අන්න ඔය වගේ තමයි තියෙන්නේ මේ ඇසට වැටෙන රූපයක්, කනට ඇහෙන ශබ්ද රූපයක්, නහයට දැනෙන ගන්ධ රූපයක්, දිවට දැනෙන රස රූපයක්, කයට දැනෙන පොට්ටබ්බ රූපයක්, හිතට හිතෙන ධම්ම රූපයක්. හරියට දැන් ඕගොල්ලෝ හිතන්නකෝ මේ හැට පේනවා කියලා මේ වටාපත ඕගොල්ලන්ට පේන්නේ මේ කියන වටාපතම මට පේනවා කියලා නේද? ඇත්තටම බලන්න අර කණ්ණාඩි උතුමාව අරගෙන ඉතින් ඇහි සතර මහා ධාතු ප්‍රසාදාකාරයට පිහිටලා තියෙන නිසා චක්කු ප්‍රසාදයට මේ සතර මහා ධාතු අවකාශය රාජී වෙච්ච හැඩ සතහන ඇසිබිලි පිට වෙනකොට වර්ණ රූපය ඇසිබිලි පිට ආවයි කියලා කියන්නේ ඡායා මාත්‍ර රූපයක් ඇහැට වැටෙන්නේ. ඒකට කියනවා නාම මාත්‍ර රූපයක් කියලා. අර කණ්ණාඩියේ වැටිච්ච ඡායා මාත්‍ර රූපේ ඡායා කියන කියලා අයින් කරොත් නාම මාත්‍ර රූපේ කිව්වොත් අපිට පේන්නේ මේ අපිට පේනවායි කියලා කියන දේවල් අපිට හිතෙන්නේ මේ කියන දේම පේනවා කියලා නේද? නමුත් ඇත්තටම මේ මහා භූතයේ සතර මහා ධාතු අවකාශ ධාතු අහුනගත්ත මේ රූපවල සෙවණැලි ටිකක් විතරයි අපි මේ පරිහරණය කරන්නේ. නමුත් අපිට පේන්නේ මේ කියන දේම පේනවා. වෙන දේම තියෙනවා කියලා. ඒ හැඟීමමයි අවිද්‍යාවෙන් නැහිච්ච ඒ උපාදානස්කන්ධයන් පිළිබඳ දික්කින් ගත්ත අපිට තේරෙන්නේ ඒකමයි පින්නතු. ඇත්තම සිද්ධිය එතන වෙන්නේ පෙනෙන දේ නෙවෙයි තියෙන්නේ. කියන දේ නෙවෙයි තියෙන්නේ. අවකාශ ධාතුවේ සතර මහා ධාතුව රාශි වෙච්ච තැනක නාම මාත්‍ර රූපේකු යහට පේනවා. අපි හිතමු මේ වටාපතෙන් එහෙම ශබ්දයක් නිකුත් වෙනවා කියලා. හරි. එතකොට අපිට කනට ඇහෙනව නේද? මේ සතර මහා ධාතුවේ රාශි වෙච්ච මේ වටාපත එහෙන් නිකුත් වෙන ශබ්ද රූපේ ඒ රූපේ ස්වરૂපය කියන ශබ්ද රූපේ කනට ස්පර්ශ වෙනකොට අපිට හිතෙන්නේ මේ ශබ්ද නැහැ නේද? හරියට අර කණ්ණාඩියේ ඡායා මාත්‍රිය වශයෙන් දැනගත්තොත් කනට ඇහෙන්නේ තියෙන්නේ නාම මාත්‍ර ශබ්ද රූපයක්. නාම මාත්‍ර රූපයක්. ඔන්න තව ටිකක් ගැඹුරට අපි ගියේ. ඇත්තටම ඇහෙන දේම තියෙනවා කියලා නේද අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම ඇහෙන දේ තියෙනවනේ මේ කියන දේ ඇහෙනවනේ. මේ ශබ්ද රූපවල හේවණෙන් ටිකක් අපි පරිහරණය කරන්නේ. ඊළඟට කියන්නේ නාසය පිළිබඳව ගත්තත් ඔච්චරයි. නාසය කියනකොට ගන්ධ රූපේ කියන එකත් නාම මාත්‍ර රූපයක්. ඊළඟට දිවට දැනෙන රසයක් කියනතුන ඒ වගේම නාම මාත්‍ර රූපයක්. ඒ වගේම කයට දැනෙන පහස කියන එකත් නාම මාත්‍ර රූපයක්. ඒ වගේම හිතට දැනෙන ධම්ම රූපේ කියන එකත් ඒ නාම මාත්‍ර රූපයක්. මෙන්න රූපේ යථා ස්වභාවය අපි හිතන්නේ රූප කියනකොට අපිට අතෙන් අල්ලන්න පුළුවන් කියන එක කියලා නේ. නමුත් ඇත්තටම අර කණ්ණාඩියේ වැටිච්ච ඡායා ටිකක් විතරයි අපි මේ පරිහරණය කරන්නේ. දකින්නවා, ඇහෙනවා, ගන්ධ රස පහස විඳිනවා, හිතනවා කියලා අපි මේ කියන දේමයි පරිහරණය කරන්න කියලා හිතුවට කියන දේ නෙමෙයි පින්වතුනි පරිහරණය වෙන්නේ. නාම මාත්‍ර රූපෙට කිපි පරිහරණය කරන මොන රූපේ ගැඹුරු පැත්තකටයි අපි ගියේ. මොන තවත් ටිකක් ගැඹුරකට යනවා. හොඳින් අවධානයෙන් අහගෙන හිටියේ නැත්නම් මගහැරෙනවා. මොන පින්වතුනි ඊළඟට අපි බලමු කොහොමද මේ උපාදාන ස්කන්ධ රැස් වෙන්නේ කියන කාරණාව. මොන දැන තමයි මේ පංච උපාදාන ස්කන්ධය රැස් වෙනවා කියන කාරණාවට එන්නේ. මේ එතනට එනකම් පෙත් මඟ තමයි සකස් කරගත්තේ. මොන පින්වතුනි අවිඥානික කායක මේ සලායතනෙ පිහිටලා තියෙන නිසා ඇහැ එහෙම නැත්නම් චක්කු ප්‍රසාරය කියන්නේ සතර මහා ධාතු එක් ආකාරයකට රාශි වෙලා ප්‍රසාදේ වෙන ස්වභාවයකින් යුක්ත උපගතියකින් යුක්ත හරියට කණ්ණාඩි ටිකක් වගේ ඒකත් රූප කියලා කියනවා. ඊළඟට බාහිර අර අපි සඳහන් කරපු ඇහැට පෙනෙන ස්වરૂපය ඒ නාම මාත්‍ර රූපේ අච්චිවිලි පිටට ආවත් විඥානීය විසින් එයින්ම නිකන් යොමු වීමක් නැත්නම් පින්වතුනි ඒ ඇහැටේ රූපේ ආපතකට වෙන්නේ නැහැ. විඥානීය පහළවීමක් වෙන්නේ නැහැ. මම ඒක උදාහරණයකින් පෙන්නන්නම්. මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන මතක් කරන්නේ අජ්ජෝ සමන්නාරෝ මේ සමන්හාර ගතිය තියෙන්න ඕනේ විඥානේ පහළ වෙනවා. උච්චර ඇහැ හොඳට තිබුණත් බාහිර රූප ඉස්සර හැන් තිබුණත් සමන්හාරුනේ නැත්තම් ඒකටම අවධානය යොමුුනේ නැත්තම් විඥානේ පහළ වීමක් නැහැ කියලා. හරි මම මේ පින්වතුන්ට කිව්වොත් මේ වටාපිට දිහා බලන්න කියලා. එතකොට මේ බලන්නේ කියන මොහොතේ ඔබ මේ වටාපිට දැනගත්ත නේද? හරි. එතකොට මේ මොහොත තුළ පින්වතුනේ අනිත් මේ බුදු පිළිමේ ඔබට පෙවුනේ නැද්ද? මේ පිටිය පෙවුනේ නැද්ද? මේ මේෂ පෙවුනේ නැද්ද? මේ මොහොත තුළ පෙවුනේ නැහැ නේද පින්වතුනේ? එහෙම නේද? මේ වටාපිට බලන්නේ කියන මොහොතේ ඔබ දැක්ක වටාපිට බලන්න පින්වතුනේ එහෙනම් ඇසිඩිලි පිටට කොයිතරම් රූප තිබුණත් අවකාශ ධාතුවේ සතර මහා ධාතු රාශියලා තිබුණත් පෙනෙන්නේ සමන්හාර වෙච්ච එක පමණයි. අවධානය යොමු වෙච්ච එක පමණයි. ඒන්ම නිපන් යොමු වීමක් කියන එක පමණයි. අන්න එතන තමයි විඥානය පහළ වෙන්නේ. ඒකට කියනවා ඇහැට නම් ඇසිඩිලි පිටේ වර්ණ රූප එනකොට ඒ පහළ වෙන විඥානයට කියන චක්කු විඥානය කියලා නේද? ඒ අන්නේ තින්නම් සංගති පසේ තුන් දිනාවේ ඉන්න එකතු ස්පර්ශය කියලා කියනවා. මොන දැන් තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ උපාදාන ස්කන්ධ පිළිබඳව රචනා ආකාරය පැහැදිලි කරන්නේ. මෙන්න මේ ඒන්ම නිකන් රොමීමක් ඇති වුණාට පස්සේ ඇහැත් හොඳට තියෙනවනම් බාහිර රූපත් ඇවිල්ලා තියෙනවනම් ඒන් යොමුච්ච අවධානයකුත් තියෙනවනම් අන්න විඥානයේ හට ගැනීම සිද්ධ වෙන චක්කු විඥානය. චක්කු විඥානයේ හට ගැනීමයි වෙනකොට එතන හට ගන්න රූපවලට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. එහි හට ගන්න විදීමක් තියෙනවා නම් සැපක් දුකක් අදුක්කම සුඛක් ඒකට කියනවා වේදනා උපාදාන ස්කන්ධය කියලා. ඒ විඥානයේ පහළ වීම නිසා හට ගන්න යම් සංස්කාර චේතනා ටිකක් තියෙනවා නම් සංස්කාර ටිකක් තියෙනවා නම් ඉතින් කීම් කිරීම් ටිකක් අන්න ඒකට කියනවා සංඛාර උපාදාන ස්කන්ධය කියලා. එහි හට ගන්න විඥානය වල කියනවා විඥාන උපාදාන ස්කන්ධය කියලා. එක අරමුණක් ආයතනයේ ස්පර්ශ වෙනකොට මේ මොහොත තුළ තියෙන උපාදාන ස්කන්ධ පහම ක්‍රියාත්මක වෙනවා. අසිබිරි පිටට ඒක අරමුණක් වෙනකොට මේ මොහොත තුළ මේ උපාදාන ස්කන්ධ පහම ක්‍රියාත්මක වෙනවා. අපි උදාහරණයකින් බලමු. ඔන්න අසිබිරි පිටට අවකාශ ධාතුවේ රාශි වෙච්ච අඹගෙඩියෙන් උදාහරණය ගන්නකො අවකාශ ධාතුවේ සතර මහා ධාතුවේ එක් ආකාරයක රාශි වෙච්ච රූප සටහනක් අසිබිරි පිට වෙනකොට එහි නාම මාත්‍ර රූපේ මේ වර්ණ සටහන අසිබිරි පිට එනකොට පින්වත්නි චක්කු විඥානයේ පහළ වුණා නම් අන්නේ ස්පර්ශයේ නිසා යම් රූපයක් හටගෙන තියෙනවා නම් අන්න ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. ඒක අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වතුනි. අර කණ්ණාඩියට වැටෙන ඡායාව වගේ හරියට නාම මාත්‍ර රූපයක්. ඒ අඹගෙඩිය අරඹයා පින්වතුනි හොඳ ඉදිච්ච අඹගෙඩියක් නම් අපේ හිතට සතුටක් දෙන්නේ නේද? සැප වේදනාවක් කි. හැලිච්ච පොඩි වෙච්ච එකක් කන්න බැරි එකක් නම් ටිකක් අමනාප වෙච්ච දුක් වේදනාවක් දෙන්නේ. සමහර විට මධ්‍යස්ථ වේදනාවක් වෙන රූපයක් වෙන්න පුළුවන් නේද අඹගෙඩිය. සප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. අර ඇසිඩිලි පිටට අවකාශ ධාතුවේ රාශි වෙච්ච සතර මහා ධාතු දකින්නකොට වුණ අපේ ඇසි අපිට එන යම් විදීමක් තියනවා නම් ඒ චක්කු විඥානයේ පහළ වීම නිසා අන්න ඒකට කියනවා වේදනා උපාදාන ස්කන්ධය කියලා. යම් අවස්ථාවක ඒ අඹගෙඩිය ඇසිඩිලි පිටට එනකොට අපේ හිතට යම් චේතනා ටිකක් පහළ වෙනවා. කියන්න, කරන්න, හිතන්න. මේ අඹගෙඩිය දකින්කොට කණ්ඩු වුණේ කියලා මොන හිතක් පහළ වෙනවද? මොන සංස්කාර රැස් වෙනවා? එහෙම නැත්නම් මේ අඹගෙඩිය ගන්න ඕනේ කියලා මොන අත හය ඉහැරලා ගන්න යනවා? මොන කයින් චේතනා පහළ වෙනවා ක්‍රියාත්මක වෙනවා? මේ සංස්කාර රැස් කරන්නේ. එහෙම නැත්නම් වචන කතා කරනවා. මේ අඹගෙඩිය මට අරන් දෙන්න. අදි වශයෙන් අර චේතනා පහළ වෙලා අයින් වචනින් හිතින් පින්නතුන් යමක් කරනවා නම් ඒ සියල්ලටම කියන සංඛාර උපාදාන ස්කන්ධය කියලා. ඒ පහළ වෙච්ච විඥාණයට කියන විඥාන උපාදාන ස්කන්ධය කියලා. ටිකක් මේ හොඳටම ගැඹුරුයි. හොඳට අහගෙන හිටියනම් තේරෙන්නේ නැහැ. ඊළඟට පින්වතුනි, ඔය වගේම තමයි කනට ඇහෙන ශබ්ද රූපයක්. සෝත ප්‍රසාදය හොඳට තියෙනවනම් කන ඉදිරියට ශබ්ද රූපයක් ආවනම් අර නාම මාත්‍ර රූපයක් ආවනම් චක්කු විඥානේ ඊමණිපා යොමු වීමක් පිළිවනා සෝත විඥානේ ඊමණිපා යොමු වීමක් පිළිවනා ඒ සෝත විඥානේ පහළ වෙලා ඒයින් හටගන්න යම් රූපයක් වේනම් මේක රූප උපාදානස්කන්ධය කියනවා. ඒයින් හටගන්න යම් විදීමක් වේනම් මේක වේදනා උපාදානස්කන්ධය කියනවා. යම් චේතනා ටිකක් තියෙනවා නම් ඒක සංඛාර උපාදානස්කන්ධය කියනවා. යම් විඥාන තියෙනවා නම් ඒක විඥාන උපාදානස්කන්ධය කියනවා. අනින් පින්වතුනි, යම් කිසි අරමුණක් වෙනකොට මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඒ වගේම පින්වතුනි, නහයකට අරමුණක් වෙනකොටයි මේ සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධය. අර විදිහටම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම දිවට යම් රසක් විඳිනකොටත් සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධය. කයට යම් පහසක් විඳිනකොටත් පින්වතුනි සකස් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය. හිතට යම් ධර්මාරමුණක් ධම්ම කියන අරමුණ සිහි වෙනකොටත් මතක් වෙන්නේ පින්වතුනි මේ පහළ වෙන්නේ පංච උපාදානස්කන්ධය. මෙන්න මේක තමයි පින්වතුනි පංච උපාදානස්කන්ධයේ රැස්වීම කියලා කියන්නේ. හරියට අහගෙන හිටියා නම් ටිකක් හරි තේරෙන්නේ ඇති. ඉතින් පින්වතුනි, මෙහෙම පංච උපාදානස්කන්ධයේ රැස් වෙනකොට අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ අපි අර ඇහැට හරියට මේ කණ්ණාඩිය පින්වතුනි මේ වටවපස කණ්ණාඩිය ඉස්සරහට අරගත්තට පස්සේ මේ මොහොතේ මේ කණ්ණාඩි ඡායාවක් පහළ වෙන්නේ. හරි. මේ වටාපිටේ කණ්ණාඩි එන්න කලින් මේ ඡායාව තිබුණද? නෑ. වටාපිටේ තිබුණ අයින් කරලා පස්සේ ඡායාව තිබුණද? නෑ. අර කණ්ණාඩි ඉස්සරහට ආව මොහොතේ මේ ඡායාව තිබුණා. එතකොට පෙරපසු පෙර නොතිබීම හටගෙන සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියපු දෙයක් නේද? වෙනස් වීම කියන එක එතන පැහැදිලි නෑ. ඒ වගේමයි පින්වත්නි, හැටේන රූපයක් හතරවිත හැතියන් කණ්ණාඩිය වගේ නම් අර සතර මහා ධාතු අවකාශයෙන් රාජිකූප රූපසකාන ඇසිදිරි පිට වෙනකොට පෙර නොතිබීම ඇසිදිරි පිටේ නාම මාත රූපය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ඒක ඉවත් වෙනකොට නැති වෙලා යනවා. අන්න ඒක වෙනස් වීම කියලා කියන්නේ ඇහැ ඇසිදිරි පිටේ වෙන රූපේ කනටත් ඒ විදිහම නාසයටත් ඒ විදිහමයි ආරම්භමත් වෙනවා. දිවට, කායට, මනසට. ඉතින් මේක තමයි පින්වතුනි පංච උපාදාන ස්කන්ධයේ රැස්වීම කියන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මේ පළ දහම නෙමෙයි කිව්වේ කොහොමද රැස් වෙන්නේ කියලා ප්‍රායෝගිකව අපි මේක වලින් හැටින් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙහෙරි නම් නැති වෙච්ච ධර්ම දේශනාව නමුත් ටිකක් ගැඹුරු කාරණා ටිකක් තමයි කියන්නේ. ඉතින් පුළුවන් තරම් අපි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. අපි බලමු ප්‍රායෝගිකව කොහොමද මේ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය අපි විදර්ශනා වශයෙන් අපි කරන භාවනාව තුළින් දකින්නේ කියලා. ඔන්න බලන්න පින්වතුනි, මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියන මේ ආයතන හයෙන් විතරෝම පංච උපාදානස්කන්ධයන් ඇතිවීමින් නැතිවීමින් පවතිනවා. අපේ සතිය සමාධිය නැති නිසා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි අවිද්‍යාවේ වැහිච්ච නිසා ධිට්ඨියක් හටගෙන තියෙනවා. ඒකට කියනවා සක්කාය ධිට්ඨිය කියලා. මේ සියල්ලක්ම ඇතයි කියන ධිට්ඨිය අපිට ඇති වෙලා තියෙනවා. මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය විසාදි වෙච්ච ද්විතීයික විනාශකයි ද්විතීය කියලා. හරි. එතකොට අපි භාවනාවක් වශයෙන් පින්වතුනි මේ ආයතන හය කියන පංච උපාදානස් ක්‍රියාවලියේ අනිත්‍ය ස්වභාවය වටහා ගන්න මේ ඇහැ කියන ඇහැ ක්‍රියාවලිය ඉතාම ශීඝ්‍රයි පින්වතුනි. ඒ වගේම කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ කියන මේ ආයතන හය පංච උපාදානස් පංච ක්‍රියාවලියෙන් බොහෝම පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් ක්‍රියාවලිය වශයෙන් මේ ආචාර්යවරුන් පෙන්වන්නේ මේ කාය ආයතන ක්‍රියාවලියට හිත දැම්ම බොහෝ පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් කියලා. මේ පංච උපාදාන ස්කන්ධය ඇතුළේ වෙන කියන. හරි. එතකොට ඔන්න අර උපමාවක් දීලා තියෙන්නේ ඉල් හයක් තියෙන හුඹහට තලගොයෙක් ඉඳගත්තට පස්සේ මේ තලගොය අල්ලන්න ඕන කියලා මොකද කරන්න ඕනේ? ඉල් පහක්ම වහලා එක හිලකින් දුම් ගහන්න ඕනේ. එතකොට අර හිල් පහෙන් යන්න බෑනේ. එක හිලයි තියෙන පිට වෙනන. අන්නේ පිට වෙනකොට ඒ මොහොතේ මේ කල ඔයාලා ගන්න පුළුවන්. දක්ෂ වැද්දට. ඒ වගේ මේ හිල් හයක් තියෙන මේ උභහ වගේ තියෙන මේ අසකන්නාසාදී අසකන්නාසී දිවකය මන කියන මේ ආයතන හය ඒ ආයතන හයෙන් මොන දැන් පරියන්ත භාවනාවට වාඩි වෙලා ඇස් දෙක පියාගන්නකොට පොන්නේ ඇහෙන් දුක් බලන්නේ නැහැ. මොන කණෙන් ශබ්ද අධිතනකට ගිහිල්ලා ඉන්නත් ශබ්ද වලට අවධානයක් යොමු කරන්නේ නැහැ. මොන ගන්ධ රස පහස් ගන්ධ අධිතනකට ගිහිල්ලා ඉන්නේ. මොන දැන් හිතෙන් අරමුණු හිතන්නේ නැතුව මේ කය කියන තැනට අපි හිත යොමු කරනවා. මොන කාය ආයතනෙට පොදු කරනවා. කය කියන තැනට හිත ගත්තට පස්සේ අපි ඊළඟට අර කියන ස්වභාවික වැඩන ආශ්‍රද ප්‍රශාසී ඉහිපවත්තන කි මේ වායෝ පොට්ටබ්බ ධාතුන් ඇසිගේ පවත්තන අයත රූපේ වෙන්නේ පොට්ටබ්බය වායෝ පොට්ටබ්බය මොන නාසිකාත්තේ හිත තියාගෙන ඉන්නකොට මේ ආශ්වාසය කියලා දැනගන්නකොට වර්තමාන අරමුණක් නේ මේ දැනගන්න රූපේට කියනවා රූපෝපාදන ස්කන්ධය කියලා මේ ආශ්වාසය කියලා දැනගන්නකොට යම් විදීමක් තියනවා නම් සතත් දුක්ඛ උපේක්ෂාවක් ආය සම්පස්සජා වේදනා කියලා කියන්නේ. අනේ විදීමට කියන වේදනා උපාදානස්කන්ධය කියන්නේ. යම් හඳුනා ගැනීමක් කියනවා නම් මේ ආශාසය කියලා ප්‍රාශාසය නෙමෙයි කියලා. සංඥා උපාදානස්කන්ධය. යම් හිතීමක් පහළ වෙනවා නම් යම් කරන්න හිතන්නේ සංඛාර උපාදානස්කන්ධය කියලා. මේ පොට මේ කාය විඥානෙද කියනවා විඥාන උපාදානස්කන්ධය කියලා. මේ කාරණුණක් වර්තමාන මොහොතේ පහළ වෙන අරමුණකට සිහියෙන් හිතියොත් අන්නේ පංච උපාදාන ස්කන්ධය උද විදර්ශනාවට ලක්වන. මොදෙන් අර ඉගෙනගත් ධර්ම කොටසේ කායිකව අර්ථක් නැති නිකි. එක මොහොතක් ආශ්‍රාස කියලා තමයි සතිමත් වෙනොත් ඒ මොහොතේ තමයි දැනගන්න ස්වභාවය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය. මොනම ආශ්‍රාස කරනකොට බව දැනගන්නකොට අපි හිතමු කොසිසිල් ගතිය කියලා. අන්න පංච උපාදාන ස්කන්ධයක් තමයි අධ්‍යක්ෂි. ඔබට අවශ්‍ය නැහැ ඉලව මේ රූපය දෙනී වේදනාවද සංඥාවද ඔබ හරියට වර්තමාන මොහොතේ අරමුණේ අතිමත් මොහොතේ පංච උපාදාන ස්කන්ධ කියලා ආවෝද කරගන්න. ප්‍රශ්වාස කරන වෙලාව මේ මුසින් භව හරියට සතිමත් වුණොත් මේ මොහොතේ මේ පංච උපාදාන ස්කන්ධ කියලා ආවෝද කරගන්න. එහෙම සතිමත් වුණොත් ඒ කෙනාට තියෙන මේ රූපයේ කියන එක දිගට පවතින දෙයක් නෙමෙයි මොහොතින් මොහොත හටගත් වෙනස් වීම ආදියක්. උණුසුම කියන එක ප්‍රශ්වාසයේ උණුසුම කියන එක දිගටම පවතින උණුසුම නෙමෙයි ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පුළුවන් ආශ්වාසයේ කියන එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පුළුවන් ආශ්වාසයේ කියන එකේ සිසිල් ගතිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් ඒ විපරිණාම වෙන ස්වභාවයක් තියෙන වෙනස් වෙන ස්වභාවයක් තියෙන මේ රූපේ මේ පංච උපාදාන ක්‍රියාවලියේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න අපි හිතමුකේ කාය ආයතනය තුළ අවදිමත් භාවයෙන් ඉන්නකොට ඒගත් ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳන මට්ටමතාවයි කියලා. හරි. මොන දැන් හිතේ ටිකක් නිවන් ධර්ම යටපත් වෙලා. මෙයා ගත්ත මූල කර්මස්ථානයේ ටිකක් සංසිඳනකොට පින්නුත් මේ යෝගාවචරයන්ට ගොඩාක් සමහර බාධක වෙනවා. මොනවද මේ තීන මිද්දෙන් බාධා වෙනවා. එක පාරම ගන්නේ නැතුව නිින්දට ගිහිල්ලා ගැසිලා වගේ වෙනවා. සමහර විටවට හිත පිටපයින්නවා. බාහිරට. ඉතින් මේ වගේ බාධක දිනා අර අරමුණ ගත්ත අරමුණේ සංචිලිත ස්වභාවයේ ඉන්ද්‍රින්ද යනකොට ටික ටික ඔන්න හිත ගන්නේ නැතු තියෙන විද ස්වභාවයටපත් වෙනවා නිදි මතෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර හිතන්නේ දැන් භාවනා වැඩි කරලා ගන්න මට නිදි මත ඇවිල්ලා. ඊට පස්සේ අය ආයාස කරලා හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් නැකිටලා භාවනාවෙන් අයින් වෙනවා. ඉතින් යෝගාවචරය දැස්ටි වෙලා ගියොත් මේ සංචිලිත ස්වභාවය තුලේ එහෙම චීන මිද්ද ගතියක් එන්න පුළුවන්. නමුත් මම මේකට අවදි වෙනවා කියලා ඇච්චි වෙලා ගියොත් යෝගාවචර හොඳට එතනින් එහාට අධ්‍යක ගන්න පුළුවන් වෙනවා. හොඳට අවදිමත් මානසිකින් ගියොත් මේ ශාන්තිත්‍ය කලාසේ තුල තමන්ගේ දැනුවත් භාවය මේ ඉරියව තුල පවත්වමි, ඉන්න භව තුල පවත්වමි. මොනවාද දැනෙන්නේ තමන්ට? මොනසුන් ගතියක් වේවා, සිසිල් ගතියක් වේවා. ඒ කාය පොට්ටබ්බ රූප වෙන්න පුළුවන්. ඒ පංච පාලන ස්කන්ධය වර්තමාන මොහොතේ තමා මුසුන් ගතිය දැනගත්තු කයය තියෙන කම්පන චංචල ගතිය දැනගත්තු එහෙම නැත්නම් සිසිල් ගතිය දැනගත්තු එමේ අධ්‍යක්ෂණේ පංච පාලන ස්කන්ධය සමහර වෙලාවට තමයි ශබ්දයක් ඇහුනොත් ඒක අධ්‍යක්ෂණේ මේ පංච පාලන ස්කන්ධය ඒ මොහොතේ වර්තමානයේ පවතින අරමුණක තමන් හරියට සතිය පිහිටවගත්තොත් අන්නේ වර්තමාන අරමුණ විනිවිද අවබෝධ කරගනිමින් එහි ඇතිවීම නැතිවීම දැක ගැනීම නුවණක් පහළ වෙනවා. ඒකට කියනවා විදර්ශනා ප්‍රඥාව කියලා. ඉන්සාව පින්වතුනි මේ ගත්ත එකලාශයේ වගේ පරියංග භාවනාව තුළින් ඒ ප්‍රඥාව වැඩි වෙන ආකාරයට අපිට කටයුතු කරන්න පුළුවන්. මේ පරියන්ක භාවනාවකෙන කතා කරේ අපි හිතමු කර ඉගෙනගත් ධර්ම කොටස සක්මන් භාවනාවකට දාන්න. මම සක්මන් කරනකොට අපි හිතමු යෝගාවතරේ ඔන්න වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට වම කියලා දැනගන්නවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට දකුණු කියලා දැනගන්නවා. බලන්න පින්වතුනි වම් පාදයේ පොළවේ ගැටෙනවායි කියලා කියන්නේ මේ පුත්තබ්බ රූපේ නේද මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. කාය ප්‍රසාදේ පුත්තබ්බ රූපේ උන ගැටිලා. ඒක තද ගතියක් දැනෙනවා. මේ තද ගතිය කියලා කියන්නේ පින්වතුනි අතිමත් තුන්ති පංච උපාදාන ස්කන්ධය. අර මුලින්ම ඔබට පැහැදිලි කරේ මම ධර්ම න්‍යායයේ කායක පුත්තබ්බ රූපේ ආවට පස්සේ කාය විඥානේ පහළ වුණා. එහි ඇති වෙනා වූ යම් රූපයක් වේලෙක රූප උපාදාන ස්කන්ධයක් නාම මාත රූපයක්. රූප උපාදාන ස්කන්ධයක්. යම් විදීමක් කියන මේ පහ මේ පද ගතිය අත්වල දුක උපේක්ෂාවෙන් පුළුවන් ඒ කාය සම්පස්සේ ජා වේදනාව අනේක වේදනා උපාදාන ස්කන්ධය යම් හඳුනා ගැනීමක් තියෙනවා ඒක සංඥා උපාදාන ස්කන්ධය යම් චේතනාවක් පහළ වෙනවා ඒක සංකාර උපාදාන ස්කන්ධය ඒ කාය විඥාන විඥාන උපාදාන ස්කන්ධය වෙනවා එනම් පින්වතුන් අපේ ශක්මනේදී වම කියනකොට ඒ වර්තමාන මොහොතේ සතිමත් වෙන්න පුළුවන් නම් මේ උපත් දක්න පංච උපාදාන ස්කන්ධේ කියාවලියයි. එහි අනිත්‍ය දක්න නුවණ පහළ වෙන්නේ ඒ තමන්ගේ අරමුණු කරන්නේ ස්වභාව ලක්ෂණයන්ගේ වෙනස් වීම දක්නකොට. අනේ කෘතින පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය අවබෝධ කර ගැනීම ගන්නා සුළුව ප්‍රතිපත්තාන භාවනාව තමයි. ඉතින් පින්වතුනි පරියංග භාවනාව. ඉදින්දා වැඩ කටයුතු කරන කොටත් අපි හිතමු කොන්න ආහාර පිළක් හටේ තිබ්බයි කියලා අපි සතියෙන් ඉන්නවා කියලා හිතමුකෝ. කොන්න ආහාර පිළ දිවේ ස්පර්ශ වෙනකොට මොන විඤ්ඤාණයද පහළ වෙන්නේ? නෑ. පුත්තබ්බ කාය විඤ්ඤාණය. දිවේ ගැටෙනකොට රසය හඳුනා ගන්නකොට තමයි ජීවා විඤ්ඤාණය පහළ වෙන්නේ. ඔන්නේ මුලින්ම දිවේ ඒ ආහාර පිළ හැපෙනකොට පුත්තබ්බ විඤ්ඤාණය මේ කාය විඤ්ඤාණය පහළ වෙනවා. ඒ අනුව උපාදාන ස්කන්ධයක් ඇසෙයි. දිවෙන් රසය දැනගන්නකොට ජීවහා විඥානේ නැවත අර පංච උපාදාන ස්කන්ධයක් සකස් වෙනවා. ඊමේදී ඔබට පුළුවන් නම් අර වර්තමාන මොහොතේ දැනෙනේ දැනීමොසේ සිහියෙන් ඉඳේ මොහොත පුරා ආහාර පිළ හපනකොට. අන්න මේ අත්දැකීමේ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලියේ අනිත්‍ය ස්වභාවය, විනාශන ස්වභාවය හරියට තමන්ගේ විනාශන ස්වභාවය දැක්කොත්. කාය විඥානේ කිප්ප හිතන්න ජීවහා විඥානේ මාරුනා. දිවියේ ගැටෙනකොට කාය විඥානය පහළ වුණා. රසයේ දැනෙනකොට ජීව විඥානය පහළ වුණා. මේ වගේ පින්වතුනි මේ ආයතන හය ඔස්සේම මිතුරු වුණු මේ පංච උපාදාන ස්කන්ධයේ සකස්සුමින් නැතිවීමින් නැතිවීමින් ක්‍රියාත්මක වෙනවා. අපේ සතිය සමාධිය දියුණු නැති නිසා මේ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය තුළ දික්තියක් හටගෙන තියෙනවා. ඒකට කියන සක්කාය දික්තිය කියලා. ඒ නිසා පින්වතුනි මේ වඩන භාවනා ක්‍රමයේ ගැන ශ්‍රද්ධාවෙන් යුක්තව තමා මේ වර්තමාන මොහොතේ පහළ වෙනා වූ සෑම ආරම්භයකම ස්වභාව ලක්ෂණ අරමුණු කරමින් මේ භාවනාව වඩනවා. ඔබේ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලියේ සත්‍යතා ස්වභාවය අවබෝධ කරගන්නට තමයි මේ භාවනා කරන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාවෙන් යුක්තව මේ භාවනා උපදේශ නිසියාකාරව පිළිපදින්නට සතර සතිපට්ඨාන භාවනාව වඩන්නට කියලා මතක් කරනවා. ඉතින් පින්වතුනි අද දේශනාව එච්චරම ප්‍රියමනාප වෙන්නේ නැති ඇති. නමුත් අහගෙන හිටියනම් හරියට යම් කිසි කෙනෙක් තමන්ගේ ධර්මයේ ගැඹුරු කොටසක් ගැන මේ මෙතෙක් විලායේ සාකච්ඡා කරේ කොහොමද ප්‍රායෝගිකවත් දකින්නේ කියන කාරණාව සාකච්ඡා කරේ. ඉතින් සමහර කෙනෙක්ට වැටහෙන්නේ නැති සමහර කෙනෙක්ට වැටහෙන්නේ නැති ඇති. කෙසේ නමුත් තුමි නැවත නැවත සර්වඥාශය මතක් කරා වගේ ඉතිපටි සංකීර්ණ නැවත නැවත ඒක නුවණින් සලකා බැලුවොත් ඒ කිනාට හැකියාවල මේ රූපං අනිච්ච රූපය අනිච්චයි කියන ස්වභාවය වටා ගන්න. වේදනා අනිච්චයි විදීන් ස්වභාවය චක්ක වේවා දුක්ඛ වේවා අදුක්ඛම සුඛ වේවා ඒ සංඥාව හඳුනා ගැනීම අනිච්ච ස්වභාවය සංඛාර යම් හිතින් කියන කිරීමක් වෙනවනම් ඒ අනිච්ච ස්වභාවය ඒ විඥාන අනිච්ච ස්වභාවය වටා ගන්න. මේක තමයි සර්වඥාසි මතක් කරේ ඉති මේසු පංච උපාදාන සංදේශු අනිච්චාන් පස්සේ වේරති අයංගෝචිකානන්ද අනිත්‍ය සංඥා. ඉතින් මේ විස්තර කෙරේ පින්වත් අනිත්‍ය සංඥාව පිළිබඳව සත්‍ය ප්‍රමාණේ ඒ පුරුවන් තරම් පැහැදිලි කරන්න කරුණු යොදලා ඒ අනිත්‍ය සංඥාව පිළිබඳ කරුණ ටිකක් ඉදිරිපත් කරගත්තේ. ඉතින් මෙහෙම තමන් ශ්‍රද්ධාවෙන් යුක්ත වේ භාවනා උපදේශවල පිළිදලා ඒකඟ වෙච්ච හිතින් සතියෙන් සමාධියෙන් යුක්තව විදර්ශනා වැඩුවොත් මේ උදේ අපේ බංග භය ආදී විදර්ශනා ඥාන කෙලවර ඒ උතුම් චිත්ත විමුක්තියේ ශාන්තිය ශුන්‍යතා නිමිත්ත අපනීත විමුක්තිය චිත්ත විමුක්ත කරගෙන ඒ උතුම් ශාන්ත නිවනින් සැනසීමට මේ ධර්ම කොටසත් මේ සියලු දිනාටම එකසේ හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.